ආයුබෝවන් අදත් ඌව ගුවන්විදුලිය ඔස්සේ ඔබට අපොස සාමාන්‍ය පෙළ භූගෝල විද්‍යා විෂයේ 11 ශ්‍රේණියට අදාළව ලෝක ජනසංඛ්‍යාව පිළිබඳව පාඩම ගෙනීමටයි මම මේ සූදානම් වන්නේ. විශේෂයෙන්ම 2021 අවුරුද්දේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින දරුවන් ඉලක්ක කරගනිමින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වන මෙම මාතෘකාව සම්බන්ධව විශේෂ කරුණු කීපයක් අනාවරණය කරන්නට බලාපොරොත්තු වෙනවා. දයාබර දරුවනි, ඔබ දැනටමත් දන්නවා මේ පාඩම් වලට සම්බන්ධ වීමේදී ඔබ ඒකට අදාළ පැන්සල්, පෑන්, සිතියම්, සටහන් පොත් මේවා ළඟ තබා ගත යුතු වෙනවා. ඉතින් මේ පාඩම කතා කරනකොට අපිට විශේෂයෙන්ම ලෝක ජනගහණය ඉතාම කාලෝචිත වගේම ඉතාම වැදගත් මාතෘකාවක් සම්බන්ධව තමයි අපි එතකොට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔගලන් දන්නවා අපි භූගෝල විද්‍යාවේදී කතා කරනවා දරුවනි, පෘථුවිය විශේෂයෙන්ම සකස් වෙලා තියෙනවා ජල, ශිලා, වායු, ජෛව කියන බෞම පද්ධති, යේ උපපද්ධති හතරකින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඉන් වඩාත්ම ලස්සනම පද්ධතිය විදිහට අපි ගන්නේ ජෛව ගෝලය තමයි. ජෛව ගෝලය. එතකොට ඒත් එක්කම අපි ගත්තම මේ සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවීන් සිටින එකම ග්‍රහලෝකයේ විදිහට දැනට හොයාගෙන තියෙන පෘථුවියනේ. ඒ පෘථුවිය තුළ ඉන්න ජීවීන් අතිවිශාල බහුතරයක් අතරින් ඉතාම උසස්ම ජීවියා විදිහට සලකන්නේ මිනිසානේ දරුවනේ. එතකොට උසස් මනසක් තියෙන පුද්ගලයා තමයි මිනිසා කියලා. එහෙනම් මේ මිනිසා පිළිබඳව කතා කරනකොට ඒ මිනිසා සහ මිනිස්සු ගැන. එතකොට මිනිස්සු කියපුවම ගොඩයි. මිනිස් සමූහය. එහෙනම් මේ ජනගහණය කියලා අපි අදහස් කරන්නේ මොකක්ද? මේ මිනිස් සමූහය කියන එක ළමයි. එහෙනම් මේ මිනිස් සමූහය අපි ජනගහණය කියලා කතා කරනවා නම් ඔබට දැන් තේරෙනවා මේ ලෝක ජනගහණය කියලා කියන්නේ මේ මුළු ලෝකයේම ඉන්න සමස්ත ජනගහණය. එතකොට එහෙමනම් මේ ජනගහණය ගත්තම මේ ලෝකයේ ඉන්න ජනගහන ප්‍රමාණය ඒක විශේෂයෙන්ම ගත්තම වෙනස් වෙනවා. ලෝක ජනගහණය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ කොහොමද? කාලීනව වෙනස් වෙනවා. දැන් අද ලෝකයේ ඉන්න ජනගහණය හෙට වෙනකොට වෙනස් වෙලා තියෙනවා. එක්කෝ වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. බොහෝ විට සිද්ධ වෙන දේ තමයි ලෝක ජනගහණය වැඩි වෙනවා කියන එක. අඛණ්ඩ වැඩිවීමක් පෙන්වනවා. එතකොට මේ ජනගහණය පිළිබඳව අපි අධ්‍යයනය කිරීමේදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කළ යුතු විශේෂ සංරචක කීපයක් තියෙනවා. එහෙනම් ඔබට දරුවනේ මේ 11 ශ්‍රේණියේදී මේ ලෝක ජනගහණයේ ගති ලක්ෂණ තුනක් සම්බන්ධව අවධානය යොමු කරන්න තියෙනවා. මේ ගති ලක්ෂණ උන දැන් මතක තියාගන්න. ලෝක ජනගහණයේ ගති ලක්ෂණ කරන්න ඉන්න පුළුවන්. ඔබට විභාගයේදී මේක අනිවාර්යයෙන්ම ජනගහණය කියන පාඩම ඉලක්ක වෙන පාඩමක් ළමයි. බොහෝ විට ප්‍රශ්නයක් එන පාඩමක්. ඒක නිසා ඔබට ලකුණු ලබා ගන්නත් පුළුවන් කොටසක්. එතකොට ඒකත් එක්ක අපි ලෝක ජනගහණයේ ගති ලක්ෂණ පිළිබඳව කතා කරනකොට මම කිව්වා ගති ලක්ෂණ තුනක් ගැන අපි කතා කරනවා. ජනගහන විශාලත්වය, වර්ධනය, ව්‍යාප්තිය. හොඳට මතක තියාගන්න ගති ලක්ෂණ, ජනගහන විශාලත්වය, වර්ධනය, ව්‍යාප්තිය කියන කාරණේ. එතකොට මේකේ දැන් ඔගලන් මේ එක එක මේ සංරචක තුන, මේ ගති ලක්ෂණ තුන කොහොමද අපි හඳුනා ගන්නේ? මොකක්ද ජනගහන විශාලත්වය? මොකද්ද මේ ජනගහන වර්ධනය කියලා කියන්නේ? මොකද්ද මේ ජනගහන ව්‍යාප්තිය කියලා කතා කරන්නේ? එහෙමනම් මේකෙදී අපි මේ ජනගහන විශාලත්වය කියන එක, ජනගහන විශාලත්වය අපි කොහොමද අර්ථ දක්වන්නේ? කොහොමද අපි පැහැදිලි කරගන්නේ? එතකොට අපිට මෙහෙම සරලව කියන්න පුළුවන් නේද? ලෝකයේ නිශ්චිත කාලයක සිටින මුළු ජනගහන ප්‍රමාණය. මුළු ජනගහන ප්‍රමාණය ජනගහන විශාලත්වය. එතකොට ලෝකයේ සිටින මුළු ජනගහන ප්‍රමාණය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන සියලු රටවල් වල වාසය කරන ජනගහන එකතුව ළමයි. ජනගහන එකතුව. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔයගොල්ලන්ගේ. එහෙනම් වර්තමානයේ වෙනකොට, හරි, වර්තමානයේ මේ කියන්නේ අපි 2021 නේ. වර්තමානයේ වෙනකොට ආසන්න වශයෙන් ලෝක ජනගහනය කොච්චරක් විතර ඇද්ද? දලවසයෙන් ඇස්තමේන්තු කරනවා මිලිය බිලියන හොඳට මතක තියාගන්න බිලියන 7.5ක් ඉක්ම වූ ජනගහන ප්‍රමාණයක් ලෝකේ ඉන්නවා. බිලියන 7.5ක් ඉක්ම වූ ජනගහන ප්‍රමාණයක් සිටින බව. එතකොට මේක තමයි ජනගහන විශාලත්වය කියලා කියන්නේ. දැන් ඔයගලන්ට පේනවා අපි එහෙමනම් මේ ජනගහනය ගණනය කිරීම, ජනගහනය ප්‍රමාණය ගණනය කිරීම තුලින් අපිට හඳුනා ගන්න පුළුවන් එක් එක් වර්ෂානුව ජනගහන විශාලත්වය. මේක නිසානේ ළමයි ලෝකයේ අද ලෝක ජනගහන දිනයකුත් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ලෝක ජනගහන දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවනේ නේද? එතකොට ඔය ජනගහන දිනේදී ඔය කියන ජනගහන විශාලත්වය ප්‍රමාණය පිළිබඳව දත්ත අනාවරණය කරනවා. ඔබ දැනටමත් දන්නව ඇතිනේ ලෝක ජනගහන දිනේ ළමයි කවදද? ජූලි 11 වෙනි දින. එහෙනම් සෑම අවුරුද්දකම ජූලි 11 වෙනි දින ළමයි ලෝක ජනගහන දිනේ විදියට ප්‍රකාශයට පත් කරලා තිනවා. එදාට මේ ලෝක ජනගහනය පිළිබඳව තොරතුරු අනාවරණය කරන. දැන් ඔබට හොඳට මතක තියාගන්න මේ දවස තව ඉදිරියේදී එන්න තියෙනවා. ලබන මාසේ ජූනි, ඊළඟට ජූලි 11 වෙනි දිනේ. එතනදී ලෝක ජනගහන දත්ත විශාල ප්‍රමාණයක් අනාවරණය කරන. එතකොට එහෙමනම් මේ ජනගහන විශාලත්වය දැන් කියන්නේ ලෝකයේ ඉන්න ජනගහන ප්‍රමාණයනේ. දැන් මේ ජනගහන ප්‍රමාණය පිළිබඳව කතා කරනකොට ළමයි විශේෂයෙන්ම අද මේ ලෝක ජනගහන සම්බන්ධ තොරතුරු දත්ත, මේ විශාලත්වය පිළිබඳව දත්ත අපිට තියෙන්නේ කෙටි කාලයක. ඒ කියන්නේ අවුරුදු 200ක පමණ ජනගහන දත්තත් එක්ක තමයි අපි මේ කතා කරන්නේ. මොකද අතීතයේ ඒ වගේ ජනගහන දත්ත අපිට නැහැ. හොඳේ. කෙසේ නමුත් ලෝක ජනගහන විශාලත්වය එන්නෙන්දම වැඩිවීමක් පෙන්වනවා. ඔබලන් දන්නවද අවුරුද්දකට ලෝක ජනගහනයට එකතු වෙන ප්‍රමාණය කොච්චරක්ද කියලා? ලෝක ජනගහනයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය මිලියන 80ක් ළමයි. මිලියන 80ක ජනගහනයක් අලුතෙන් එකතු වෙනවා. එතකොට මිලියන 80ක ජනගහනයක් ලෝකයට අලුතෙන් එකතු වෙනකොට නේද? එතකොට ඒ ප්‍රමාණය හැම අවුරුද්දකම මෙහෙම එකතු වෙන්න ජනගහනය වැඩි වෙනවනේ. එතකොට එහෙමනම් මේ ජනගහන විශාලත්වයේ පිළිබඳව කතා කරනකොට අපිට මෙන්න මේ පැති පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. මොනවද මේ ජනගහන විශාලත්වයේ තියෙන පැති? බලන්න ඕගලන්ගේ පෙළ පොතේ මෙන්න මෙහෙම තියෙනව නේද? මහද්දීප අනුව ලෝක ජනගහන විශාලත්වය, රටවල් අනුව ජනගහන විශාලත්වය. එතකොට දැන් ඔබ ළඟ තියෙන ඒ පෙළ පොත දිහා බැලුවොත් ජනගහන විශාලත්වය එහෙනම් අපි ආකාර දෙකකට විග්‍රහ කරනවා. මහද්දීප අනුව ජනගහන විශාලත්වයයි රටවල් අනුව ජනගහන විශාලත්වය. දැන් ඔයගලන්ගේ ඔය ඒ ඩේටා ටිකක් දත්ත ටිකක් දීලා තියෙනවනේ ඔකේ. මහද්දීප අනුව බලන්නකෝ ජනගහන විශාලත්වය. ආසියාවේ 160යි, අප්‍රිකාවේ 116යි නේද? ඊළඟට ගත්තොත් යුරෝපය 10යි, උතුරු ඇමරිකාව 8යි, දකුණු ඇමරිකාව 5යි, ඔසිනියා ඕස්ට්‍රේලියාව 1යි. දැන් මේ ජනගහන විශාලත්වය මේ මොනවා අනුවද පෙන්නලා තියෙන්නේ ඔයගලන්ට? මේ පෙන්නලා තියෙන්නේ මහද්දීප අනුව ළමයි. මහද්දීප අනුව ජනගහන විශාලත්වය. එතකොට මේකේ මේ දත්ත දිහා බැලුවම ඔබෙන් කෙටි ප්‍රශ්නයකට එන්න පුළුවන් නේද? ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත්වන මහද්දීපේ කුමක්ද? ආසියානුවත් මහද්දීපේ. ඊළඟට දැන් මෙතනදී තවත් ඔබ අවධානය යොමු කරන්න ආසියානු මහද්දීපයයි අප්‍රිකානු මහද්දීපයයි. දැන් ඔබ දන්නවා ලෝක සිටීමේ මේ මහද්දීප ටික ලකුණු කරන්න. ඔබ දැනටත් ලකුණු කරලා නැත්නම් දරුවනේ ගෙදර ඉඳගෙන ඔබට වැඩ ගොඩාක් තියෙනවා මේ නේද? මේ කාලය තුල ඔබට ඕන තරම් කාලය තියෙනවා. ඔබ ඉන්න වෙලාවට සිටීමක් කරගෙන මෙන්න මේ කියන මහද්දීප ටික ලකුණු කරලා නැත්නම් ලකුණු කරන්න. දන්නේ නැත්නම් පොතක් බලාගෙන ලකුණු කරන්න. එතකොට ආසියානු මහද්දීපයයි අප්‍රිකානු මහද්දීපයයි මේ මහද්දීප දෙකේම ඉන්න ජනගහන ප්‍රමාණය බලන්න 76%කට ආසන්න ප්‍රමාණය. ඒ කියන්නේ මොකක්ද මේකේ? ලෝක ජනගහනයෙන් 4/3ක්ම මහද්දීප දෙකක වාසය කරන බව නේද මේකෙන් අනාවරණය වෙන්නේ? ඔන්න ඕක තමයි මහද්දීප අනුව ජනගහන විශාලත්වය කියලා අපි කියන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මම අර කිව්වනේ මහද්දීප අනුව විශාලත්වය අපි දැනගන්න ඕනේ, රටවල් අනුව ජනගහන විශාලත්වය දැනගන්න ඕනේ. මහද්දීප අනුවයි රටවල් අනුවයි ජනගහන විශාලත්. දැන් ඔබේ අවධානය යොමු කරන්න බලන්න දැන් ඊළඟට මේ රටවල් අනුව ජනගහන විශාලත්වය කියන එකේදී. දැන් ඔබට ඒකටත් අදාළ බලන්න දරුවනේ පෙළපොතේම තියෙනවා ඒ ජනගහන විශාලත්වය අනුව වැඩිම ජනගහනයක් ඉන්න රටවල් 10 තියෙනවනේ. වැඩිම ජනගහනයක් ඉන්න රටවල් 10 තියෙනවනේ. චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදයේ, ඉන්දුනීසියාව නේද? බ්‍රසීලය, පාකිස්තානය, නයිජීරියාව, බංග්ලාදේශය, රුසියාව, ජපානය. හරි. දැන් මෙන්න මේ කියන රටවල් 10 දිහා බැලුවම ඔබට පේනව නේද මේ රටවල් 10 වැඩිම ජනගහනයක් ඉන්නේ චීනයේ කියන එක. ලෝක ජනගහනයේ 19.24% පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් නේ ළමයි. ඒකනේ අපි මහා ජන චීනය කියලා කියන්නේ. කෝටි වලින් කියනවා නම් 139ක්. දළ වශයෙන් කෝටි 139ක්. ඉන්දියාව ගත්තම ලෝක ජනගහනයේ 17.5%. කෝටි වලින් ගත්තම ජනගහනයේ කෝටි 127ක් විතර ළමයි. ඔකේ පෙළ ගස්ස ගන්න පුළුවන් නේද මේ රටවල් ලෝකයේ වැඩිම ජනගහනයක් ඉන්න රටවල් 4 චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදයේ, ඉන්දුනීසියාව. ඔබට පැහැදිලි වෙනවා කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන් දරුවනේ ඔවා. වැඩිම ජනගහනයක් ඉන්න රටවල් පෙළ ගස්සන්න චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදයේ, ඉන්දුනීසියාව. දැන් ඔබට පැහැදිලි වෙනවා මෙන්න මේ කියන ජනගහන විශාලත්වය අර්ථ දක්වනකොට විශේෂයෙන්ම මේක තුළ අපිට එහෙනම් පෙන්වා දෙන්නට පුළුවන් ඔන්න ඔය කියන කාරණේ. එතකොට ලෝක ජනගහන විශාලත්වයේ තුල ඔබට හඳුනා ගන්න පුළුවන් වෙනවා මෙතනදී ප්‍රධාන වශයෙන් එහෙනම් මොනවද මහත් දීප අනුව ඔබ දැන් ඉගෙන ගත්ත ජනගහන විශාලත්වය රටවල් අනුව ජනගහන විශාලත්වය. එතකොට අපිට පෙන්වන්න පුළුවන් ඔතන දැන් උගලන් බලන්න චීනය, ඉන්දියාව, ඊළාට ඉන්දුනීසියාව, ඒ වගේම පාකිස්තානය, ඒ වගේම තමයි බංග්ලාදේශය, ඊළඟට ජපානය, රුසියා. ලෝකයේ වැඩිම ජනගහනයක් ඉන්න රටවල් තියෙන මහද්වීපය වෙන්නේ ආසියාව නෙලව නේද? ආසියාව. එතකොට හරිනේ ලෝක ජනගහනයේ 60% ආසියාවේ ඉන්නවනම් ඒ ආසියාවේ ඉන්න රටවල් වල තමයි වැඩිම ජනගහනයක් වාසය කරන්නේ. හරි. අපි ඊළඟ කාරණේට දැන් මම මේ ජනගහන ගති ලක්ෂණ වල විශාලත්වය ඔබට පැහැදිලි කරේ. ඊළඟට මම මේ පැහැදිලි කරන්න යන්නේ දෙවෙනි ගති ලක්ෂණය ගැන. දෙවෙනි ගති ලක්ෂණය තුල ඔබට මට මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඒ තමයි ජනගහන වර්ධනය කියන එක ළමයි. දැන් ඔයගොල්ලන් දන්නවා ජනගහන වර්ධනය. ලෝක ජනගහන වර්ධනය. මේ ලෝක ජනගහන වර්ධනය කියන්නේ ලෝක ජනගහනයේ වැඩිවීම. හරි? ලෝක ජනගහනයේ වැඩිවීම. එතකොට අපි ගත්තොත් මේ වර්ධනය ගැන කතා කරනකොට මේකෙදී අපිට පෙන්වා දෙන්න පුළුවන් මං කියවනේ ලෝක ජනගහනය අඛණ්ඩව වැඩි වෙනවා කියන. එහෙනම් ඒ වර්ධනය වීමේ ශීඝ්‍රතාවය තමයි වර්ධන වේගය කියලා අපි අදහස් කරන්නේ. වසර 200ක ආසන්න කාලයක් ජනගහන දත්ත නිරීක්ෂණය කරලා අපි එනවා නිගමනවලට ලෝක ජනගහන වර්ධනය සම්බන්ධව යම් යම් කරුණු අනාවරණය කරගන්න. ඒ අනුව අපිට පෙන්වන්න පුළුවන් ඓතිහාසික දත්ත පරීක්ෂා කරලා ලෝකයේ ජනගහන වර්ධනයේ අවදි දෙකක් ගැන අපි මෙහිදී පැහැදිලි කරනවා. වර්ධන අවදි දෙකක් ගැන. එකක් තමයි ලෝකයේ මන්දගාමී ජනගහන වර්ධන අවදි. උණු මතක තියාගන්න මන්දගාමී ජනගහන වර්ධන අවදි. ඊළඟ එක තමයි ශීඝ්‍ර ජනගහන වර්ධනයක් සිදු වූ අවදි. ශීඝ්‍ර ජනගහන වර්ධනයක් සිදු වූ අවදි. දැන් ඔබලාට විශේෂයෙන්ම පැහැදිලි වෙනවා මේ ශීඝ්‍ර ජනගහන වර්ධනයක් සිද්ධ වෙච්ච අවධිය. ඒ වගේම මන්දගාමී ජනගහන වර්ධනයක් සිදු වූ අවධිය. මේ අවධි දෙක පිළිබඳව අපි කතා කරනකොට ඉස්සෙල්ලා අපේ අවධානය යොමු කරමු මොකද්ද මේ මන්දගාමී ජනගහන වර්ධනයක් කියන්නේ? ඒ කියන්නේ ළමයි ඔබ ළඟ තියෙන පෙළ පොතේ තියෙනවා වසර මිලියන 1 ඉඳලා. නැත්නම් අපි ගත්තොත් ඔය කිස්තු වර්ෂ 1 2000 කිසිවස 2000 වගේ වෙනකොට ක්‍රමක්‍රමයෙන් ජනගහන වර්ධනය සිදු වෙච්ච අවදී සෙමින් ආවි. මන්දගාමී කියන්නේ ඒක. ජනගහන වර්ධනය ඉතාම සෙමින් සිද්ධ වුණේ. හරි? එතකොට මේක අපි නිශ්චය කරගන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් ඔකේ අපි අර හඳුනා ගැනීමේ පහසුව සඳහා කිස්තු වර්ෂ 1750 කියන එක. කිස්තු වර්ෂ 1750 ළමයි. එතකොට කිස්තු වර්ෂ 1750 දක්වා ලෝකේ ඉගෙනීම් මිනිසා පෘථිවි ආරම්භ වෙලා අවුරුදු ලක්ෂයකට එහානේ ළම. එතකොට ඒ කාලය තුල සිට 1750 දක්වා මෙන්න මේ කාලය දක්වා ලෝකයේ ජනගහන ඉතාම සෙමින් සිද්ධ වුණේ. ඇයි මෙහෙම වුණේ? දැන් ලෝකයේ 1750ට පෙර ලෝක ඉතිහාසය පිළිබඳව කතා කරනකොට ළමයි මේ අවදි ගත්තොත් එතකොට ওই කාලේ තාම නොදියුණු සමාජ ක්‍රමයක් නැතිවෙයි. නිසා දියුණු නැහැ. හරි? එතකොට ගොඩාක් මිනිසු කණ්ඩායම් විදිහට තන තන ජීවත් වෙමින් හුදකලාව ජීවත් වෙච්ච අවදිය. රටවල් අතර සම්බන්ධ අඩුයි. ගොඩාක් විට ඒ ප්‍රදේශ අනුව ඒ වගේ ඒගොල්ලන් ජීවත් වුණේ. ඒතර බාහිර සමාජයත් එක්ක සම්බන්ධත් නැහැ, දියුණුත් නැහැ නේද? මෙන්න මේ අවදිය තුල එහෙනම් ওই මන්දගාමි අවදිය තුල විශේෂත්වය වෙන්නේ මොකද්ද? මරණ සීගතාවේ වැඩි, මරණ වැඩි, උපතුත් වැඩි, ඉපදෙනා වගේම මැරෙන ප්‍රමාණය වැඩි. ඒ කාලේ අද වගේ ළමයි මේ තියෙන රෝහල්, මේ තියෙන විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම එදා තිබ්බේ නැහැ. ලෙඩක් හැදුණා නම් ඒක එක්ක ස්වභාවිකව හොඳ වෙන්න ඕනේ, එක්ක ස්වභාවිකව මැරිලා යනවා. එහෙම තමයි තිබුණේ. එතකොට මේ සෞඛ්‍ය සේවාවන් ගත්තොත් ඉතාම නොදියුණු. ඒකත් එක්ක තමයි මේ මරණ සීගතාවේ වැඩි වුණේ. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙනවා ඉපදුනාට වැඩි පිටසක් ඉක්මනින් මැරෙනවා. ආයු අපේක්ෂණයේ අඩුයි ළමයි. දැන් අපි කතා කරනවානේ ආ ලංකාවේ ආයු අපේක්ෂණයේ 75 කියලා නේ. ඒ කාලේ වෙනකොට ඔය ආයු අපේක්ෂණය ඔය 1750ට පෙර ළමයි. ලෝකයේ බොහෝ රටවල ආයු අපේක්ෂණය අවුරුදු 40ක් වගේ තමයි. ඒ කියන්නේ මිනිස්සු උපරිම ජීවත් වෙන අවුරුදු 40ක් වගේ කාලයක්. අද බලපුවම ඒක ඉහළ ගිහිලා තියෙනවානේ. ඒක ඒකත් එක්කත් ජනගහනය වැඩි වීමට හේතුවක් වුණානේ. නේද? හරි. කොහොම නමුත් ඔබට පැහැදිලි වෙනවා අතීතයේ තුල මරණ සීගතාවේ වැඩි වසංගත රෝග අද වගේ මෙදා තිබ්බා. හැබැයි දා ඒවට තිබ්බ ඔය එන්නක් ක්‍රම එහෙම තිබ්බේ නැහැනේ ළමයි. මිනිස්සු ඔය ඒ වගේ මැරිලා ගියා. සමූහ වශයෙන් මිනිසු මැරුණා. මේ නිසා තමයි අපි මේ මන්දගාමි අවදිය කියලා කියන්නේ. හරි. අපි එහෙමනම් ඊළඟට යමු ශීඝ්‍ර ජනගහන වර්ධන අවදිය ගැන කතා කරන්න. ඔබට පැහැදිලි වෙනවා මේකට අපි තව නමක් කියනවා ජනගහන ස්ෆෝටන අවදිය කියලා කියනවා. ස්ෆෝටනේ වෙනවා කියන්නේ ශීඝ්‍රයෙන් වැඩි වෙනවා, පිපිරීම. අන්න ඒ වගේ අදහසක් එනවා. එතකොට ඔබට පැහැදිලි වෙනවා 1750 ක්‍රිස්තු වර්ෂ 1750 සිට වර්තමානයේ දක්වා ළමයි ලෝක ජනගහනය. දැන් ඔගලන්ට සංඛ්‍යා දත්ත ටිකක් දීලා තියෙනව නේද? ලෝක ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය පිළිබඳව, හරි, වර්ධනය පිළිබඳ 1750 ඉඳන් 2011 දක්වා තියෙනවනේ දරුවනේ. 2011 දක්වා තියෙනවා. දැන් ඒ සංඛ්‍යා දත්ත ටික නිරීක්ෂණය කරන්න බලන්න. 1750 දී වන විට ලෝක ජනගහනයේ හිටියේ මිලියන 700යි ළමයි. මිලියන 700යි. ඒ 700 2011 වෙනකොට බලන්න 10 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 7000ක් වෙලා තියෙනවා. මිලියන 7000. 2017 වෙන විට 2017 වෙන විට හොඳට මතක තියාගන්න 2017 වෙන විට මිලියන 7500ක්. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙනව නේද? ශීඝ්‍ර වර්ධනයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා කියන්නේ. ඇයි මෙහෙම වුනේ? දැන් ලෝක ජනගහනයේ තුල මෙන්න මේ විදිහට බැලුවම මේ 1750 සිට ළමයි ක්‍රමක්‍රමයෙන් එන්න එන්න ජනගහනය වැඩි වීගෙන වැඩි වීගෙන යනවා. අද එහෙනම් පෘථුවියට දරා ගන්න බැරි ජනගහනයක් අද මේ පෘථුවියේ ඉන්නේ ළමයි. පෘථුවියට දරාගත නොහැකි ජනගහනය අද වෙනකොට මිලියන 7500ක් ඉක්මවා ගිහිල්ලා. එහෙමනම් අද ගත්තම නූතනිය ගත්තම බලන්න ජනගහනය බිලියනකින්, ඒ කියන්නේ මිලියන 10කින් වැඩි වෙන්න වසර 12ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ. කෙටි කාලයක්. අතීතයේ ගත්තොත් බිලියනකින් වැඩි වෙන්න වසර 200ක් 125කට වැඩි කාලයක් ගත වුණා. නමුත් අද බිලියනකින් ලෝක ජනගහනය වැඩි වෙන්න වසර 12ක් ගත වෙයි. ඒකෙම පේනව නේද? ශීඝ්‍ර වර්ධනයක් සිද්ධ වෙන බව. දැන් මේ ජනගහන වර්ධනය තුලත් ළමයි වර්තමානයේ නිරීක්ෂණය කරාම පේන කාරණේ තමයි ඒක අර අපි කියන්නේ සංවර්ධිත සහ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල වෙනසක් තියෙනවා. සංවර්ධිත සහ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල වෙනසක් දක්නට ලැබෙනවා. ඒ කියන්නේ දියුණු රටවල් වල, හරි, දියුණු රටවල් වල ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්නේ නැත. සංවර්ධිත රටවල්. හැබැයි සංවර්ධනය වෙමින් පවතින රටවල් අපි කිව්වේ ආසියාව, අප්‍රිකානු රටවල්, ලතින් ඇමරිකානු, මේවා ඔක්කොම සංවර්ධනය. මේවගේ ළමයි ජනගහන වර්ධනය වේගවත් අද. ඇයි ඒකට හේතුව? දිලිඳුකම, අඩු අධ්‍යාපනය නේද? ඒ වගේම සංස්කෘතික බලපෑ මේවා හේතු වෙනවා. දැන් සමහර සංස්කෘතීන් දැන් ආසියානු සංස්කෘතීන් තියෙනවා විවිධ සංස්කෘති. ඒතර ඒගොල්ලන්ගේ අරමුණ වෙන්නේ මේ සංස්කෘතිය විදිහින් ජනගහනය වැඩි කරවනවා. හරි? දැන් එතකොට ගොඩාක් මේ අප්‍රිකානු, ආසියානු, මේ ලතින ඇමරිකානු විශේෂයෙන්ම සංස්කෘතීන් වල බැලුවම ජනගහනය වැඩි කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර දරුවන් පවුලට එන දරුවන් සම්පතක් විදිහට සලකනවා. අර දරුවෝ සම්පතක් විදිහට සලකන. ඒ වගේම තමයි මේ සංවර්ධනයේ විමී පවතින රටවල් වල පවතින ආර්ථික රටාව කෘෂිකර්මාන්තයත් බලපාන. හොඳ කෘෂිකර්මාන්තය වගේ වට ශ්‍රමයේ බහුල ඕනි වෙනවා. නේද? එතකොට ඔන්න ওই ටික තමයි අපිට විශේෂයෙන්ම ওই තුල ඔයගලන්ට පෙන්වා දෙන්නට පුළුවන් වෙන කාරණේ. මම මේ පැහැදිලි කරේ ලෝක ජනගහනයේ ශීඝ්‍ර වර්ධන අවදී. එහෙනම් දැන් පේනව නේද ශීඝ්‍රයෙන් වැඩි වෙන්න හේතු වෙන කරුණුත් අපිට පෙන්වා දෙන්නේ. දැන් අධ්‍යාපනයේ අඩු නම් එතනත් අර උපත් පාලන ක්‍රම ගැන එහෙම දන්නේ නැහැ නේද? ඒවත් එතකොට ජනගහනය වැඩි වෙන්න හේතු වෙනවා. හරි. අපි තුන්වෙනි ගති ලක්ෂණයට යමු. දැන් ඔයගලන් දන්නම තුන්වෙනි ගති ලක්ෂණේ මොකක්ද අපිට කියන්නේ? ජනගහන ව්‍යාප්තිය. ලෝක ජනසංඛ්‍යා ව්‍යාප්තිය. මොකක්ද ළමයි මේ ජනගහන ව්‍යාප්තිය කියලා කියන්නේ? නිශ්චිත භූගෝලීය ඒකකයක ජනගහනය ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය තමයි ජනගහන ව්‍යාප්තිය කියලා කියන්නේ. දැන් අපි කියමු ශ්‍රී ලංකාව කියන මේ භූගෝලීය ඒකකය තුළ මේ වර්ග කිලෝමීටර් 65610ක භූමිය තුළ ජනගහනය පැතිර පවතින ආකාරය. මේක තමයි ව්‍යාප්තිය කියන්නේ. එතකොට අපි මේ කතා කරන්න යන්නේ මොකක් ගැනද? ලෝක ජනගහන ව්‍යාප්තිය. එහෙනම් ලෝකේම ජනගහනය භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය. දැන් ඕගලන්ට මේක කතා කරනකොට විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්න පුළුවන්. දැන් ඕගලන් දන්නවා මේ ව්‍යාප්තිය අධ්‍යයනය කිරීමේදී ව්‍යාප්තිය අපි ආකාර තුනකට අධ්‍යයනය කරනවා. ව්‍යාප්තිය ආකාර තුනයි. දැන් ව්‍යාප්තිය ආකාර තුන ගැන අපි කතා කරනකොට විශේෂයෙන්ම ඔයගලන්ට මේ ව්‍යාප්තිය ආකාර තුන මොනවද? එකක් ජනාධික කලාප කියලා. තව මධ්‍යස්ථ ජනගහනයක් සහිත කලාප. හෙවත් ද්විතීක ජනසංකේන්ද්‍රණ කලාප. තුන්වෙනි එක තමයි ජනහීන කලාප. නැත්නම් ජනහීන ප්‍රදේශ. එහෙනම් ජනගහන ව්‍යාප්තිය පිළිබඳව කතා කරනකොට අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. එහෙනම් ජනගහන ව්‍යාප්තිය තුළ අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් ප්‍රධාන වශයෙන් ව්‍යාප්තිය නේද? ව්‍යාප්තිය අපිට ආකාර තුනකට පෙන්වා දෙන්න පුළුවන් වෙනවා. ජනගහන ව්‍යාප්තිය ආකාර තුනයි. එතකොට මේ ආකාර තුන අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එකක් තමයි ජනාධික ද්විතීක ජනසංකේන්ද්‍රණ ජනහීන ප්‍රදේශ. මේ විදිහට පෙන්වා දෙන්නට පුළුවන්. ඒ ඇයි ලෝක ජනගහනයේ අසම ව්‍යාප්තියක් නැතිනේ දරුවෝ? ලෝකයේ ජනගහනයේ අසම ව්‍යාප්තිය නැතිනේ. මේ අසම ව්‍යාප්තිය තුළ අපි එහෙනම් ඉස්සලම කතා කරන්නේ ජනාධික කලාප ගැන. දැන් ඔබ මේ ජනාධික කලාප ටික හොඳට දැනගන්න ඕනි. ලෝක සිතියම කේවල් ලකුණු කරන්න දැනගන්න ඕනි. හරි. එතකොට ඔබ දැනටමත් ඒව අධ්‍යයනය කළා ඇති. එහෙනම් ඔබ දන්නවා ලෝකේ ජනාධික කලාප ගත්තම හතරක් තියෙනවනේ. නූතනේ අපි පිළිගන්න ජනාධික කලාප හතරයි නම. නැගෙනහිර ආසියානු ජනාධික කලාපය කියලා එකක් තියෙනවා. දකුණු ආසියානු ජනාධික කලාපය කියලා එකක් තියෙනවා. අග්නිදිග ආසියානු ජනාධික කලාපය. ඊළඟට යුරෝපය කියලා ওই විදිහට ජනාධි වර්තමානයේ තියෙනවා. මේ ජනාධික කලාප ගැන කතා කරන්නේ. හරි. ඔය අතීතයේ තිබ්බා තව ජනාධික කලාපය ළමයි ඇමරිකා එක්සත් ජනපදයේ ඊසාන් දිග වෙරළබඩ ප්‍රදේශ කියලා. හැබැයි ඒක අද වර්තමානයේ පිළිගන්නේ නැහැ. ඒක ජනාධික කලාපයක් විදිහට. ඒක ද්විතීක ජනසංකේන්ද්‍රණයක් විදිහට තමයි අද පිළිගන්නේ. ඒක නිසා තමයි නූතනයේ පිළිගන්නේ ජනාධික කලාප තමයි නැගෙනහිර ආසියාවයි දකුණු ආසියාවයි අග්නිදිග ආසියාව සහ යුරෝපය කියන එක. මේ ජනාධික කලාප එහෙනම් මේ ජනාධික කලාප හතර ගත්තොත් මේ ජනාධික කලාපයක් කියන්නේ ළමයි රටවල් ජනගහනයේ වැඩිම රටවල් රාශියක් එකතු වෙලා හැදිච්ච කලාපයක්. හරි. එතකොට මේ ජනාධික කලාප පිළිබඳව කතා කරනකොට දැන් අපිට පෙන්වන්න පුළුවන් මේ ජනාධික කලාප හතර සමස්ත භූමි ප්‍රමාණය නියෝජනය කරන්නේ 10%යි ළමයි. හැබැයි සමස්ත ලෝක ජනගහනයේ 64%ක් මේ ජනාධික කලාප 4 ජීවත් වෙනවා. මේ ජනාධික කලාප 4 ජීවත් වෙනවා 64%. ඒක හින්දානේ අපි ජනාධික කලාප කියලා කියන්නේ. දැන් අපි බලමුකෝ නැගෙනහිර ආසියාව කියන්නේ කොහෙද කියලා. ඔයගලන් දැනටමත් දන්නවා චීනය, ජපානය, දකුණු කොරියාව, තායිවාන. මේ මෙන්න මේ කලාපයනේ. දැන් ලෝක සිතියමක් ගත්තම ඔබට පුළුවන් මේ රටවල් ටික බලා ගන්න. මෙන්න මේ රටවල් ටික නියෝජනය කරන්නේ නැගෙනහිර ආසියාවලම. එතකොට මේ නැගෙනහිර ආසියාව තමයි ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්නේ ජනාධික කලාපේ. මේකේ වැඩිම ජනගහනයක් ඉන්නේ රට චීනය. ඔබ දැනගන්න ඕන. හරි? චීනය තමයි වැඩිම ජනගහනයක් කියන්නේ. ඒ වගේම තමයි දකුණු ආසියාව ගත්තම අපි ඉන්නේ දකුණු ආසියාවේනේ. දැන් අපි දකුණු ආසියාවේ ඉන්න රටක් විතර අපි ජනාධික රටක් නේද? ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බූතානය, මාලදිවයින, බංග්ලාදේශය නේද? ලංකාව, ඔය දකුණු ආසියාතික කලාපේ. ඒකට අපි කියනවා ජනාධික. එතකොට මේ දකුණු ආසියාවේ ජනාධික කලාපේ ජනාධිකම රට වෙන්නේ කවුද? ඉන්දියාව. ඊළඟට අපි යමුකෝ අග්නිදිග ආසියාව පැත්තට. ඔය අග්නිදිග නැත්නම් අපි උඩ කියනවා ගිනිකොන දිග ආසියාව කියලා. දැන් මේ ගිනිකොන දිග ආසියාව පිළිබඳව කතා කරනකොට ඔබට පැහැදිලි වෙනවා මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, බුරුමය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය මේව ගන්න පුළුවන් ළම. දැන් එතකොට මේ ද්විතීක මේ ජනාධික කලාපයක් විදියට විශේෂයෙන්ම අග්නිදිග ආසියානු කලාපය අපිට පෙන්වනවා. මේ කලාපය ජනගහන. එහෙනම් දැන් ආසියාව තුල ජනාධික කලාප තුනක් තියෙනවා. එතකොට මේ අග්නිදිග ආසියානු ජනාධික කලාපේ ජනාධිකම රට වෙන්නේ කවුද? ඉන්දුනීසියාව. ඒවා විශේෂයෙන්ම සටහන් කරගන්න. ඉන්දුනීසියාව. හැම ජනාධික කලාපයකම වැඩිම ජනගහනයක් ඉන්න රටවල් මතක තියාගන්න විභාගෙදී වහනම. හරි? ඊළඟට අපි යමු. අනිත් එක තමයි යුරෝපය. දැන් යුරෝපය කියලා හඳුනගන්නේ ඔයගොල්ලන් දන්නව. ස්පානය, පෘතුගාලය, එංගලන්තය, ඉතාලිය නේද? ඒ වගේම ප්‍රංශය, ජර්මනිය, ඔහගේ රටවල් ටික. ඒ යුරෝපය ජනාධික කාර්මික විප්ලවයත් එක්ක යුරෝපේ ජනාධික. අපි අද කතා කරන්නේ ජනාධික යුරෝපයක් ගැන. ওই ජනාධිකම රට වෙන්නේ යුරෝපේ කවුද? ජර්මනිය ළමයි. ඒ ජර්මනිය තමයි වැඩිම ජනගහනයක් ඉන්නේ ওই ජනාධික කලාපවල. දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා මම මේ පැහැදිලි කරේ මේ ජනාධික කලාප 4 ගැන. එහෙනම් ජනගහන ව්‍යාප්තිය තුල ජනාධික කලාප දෙවෙනි එක තමයි ද්විතීක ජනසංකේන්ද්‍රණ. මොනවද මේ ද්විතීක සංකේන්ද්‍රණ කියලා කියන්නේ? ඒ කියන්නේ ජනාධිකත් නොවන, ජනහීනත් නොවන මධ්‍යස්ත ජනගහනයක් ව්‍යාප්ත වන ප්‍රදේශ ළමයි. ලෝකේ අපි හඳුනා ගන්නවා මෙන්න මේ කියන ප්‍රදේශ ටික. ලෝකේ මධ්‍යස්ත ජනගහනය නැත්නම් අපි කියනවා ද්විතීක ජනසංකේන්ද්‍රණයක් තියෙන ප්‍රදේශ හඳුනා ගන්න. උතුරු ඇමරිකාවේ නැගෙනහිර, බටහිර, ඊසාන දිග වෙරළ බඩ කලාප. දැන් උතුරු ඇමරිකාවේ නැගෙනහිර කියන්නේ ළමයි ඔතන ගත්තොත් ඔය නිව්යෝක් වගේ ඔයාලා හොඳට මතක තියාගන්න නිව්යෝක් තියෙන තැන. හරි? ඒ නැගෙනහිර. ඊළඟට ඊසාන දිග ප්‍රදේශයේ තමයි ඔය බොස්ටන් වරාය එහෙම තියෙන තැන. ඔය මතකනේ? ඒගොල්ලන්ට මතකත් ඇති හිස්ටරි වලදී හිමේ ඉගෙන ගන්නවා බොස්ටන් තේසාදී ගැන හිම. නේද? හරි. එතකොට ඊසාන දිග වෙරළ බඩ කලාපේ තමයි ඔය බොස්ටන් තියෙන්නේ. සෑන් ෆ්‍රැන්සිස්කෝ ඔය කැලිෆෝනියාවට උඩින් ඒක තියෙන්නේ බටහිර පැත්තේ. දැන් ඔබටම සන් අධ්‍යනයක් කරන්න පුළුවන් ලෝක සිතීමක් අරගෙන මේවා ටික හොඳට බලන්න ළම. ඔබට හොඳට මතක හිටේවි එතකොට. සෑන් ෆ්‍රැන්සිස්කෝ නගරේ. එහෙනම් ඒක තියෙන්නේ බටහිර, උතුරු ඇමරිකාවේ බටහිර වෙරළ කලාපේ. මෙන්න මේ කියන ප්‍රදේශ ටික ගත්තම අන්න ලෝකයේ ද්විතීක ජනසංකේන්ද්‍රය. ඊළඟ දෙවෙනි එක. දකුණු ඇමරිකාවේ නැගෙනහිර වෙරළ බඩ කලාපේ. දකුණු ඇමරිකාවේ බ්‍රසීලයේ දන්න ඕගොල්ලන් බ්‍රසීලයේ රට හොයන්න. බ්‍රසීලයේ තියෙනවා රියෝ ද ජනේරෝ නගරේ. මේක බ්‍රසීලයේ අතීතයේ තිබ්බ අගනගරයේ වර්තමානයේ ඒක නෙවෙයි, වර්තමානයේ බ්‍රසීලියා. එතකොට ඔය රියෝ නගරයේ අවට කලාපයේ ද්විතීක ජනසංකේන්ද්‍රණය. තුන්වෙනි එක තමයි නයිල් ගංගා මොය. නයිල් ගංගා ගිහිලා මුහුදට වැටෙන්නේ ළමයි මධ්‍ය ධරණී මුහුදටනේ වැටෙන්නේ. නයිල් ගංගාව මුහුදට වැටෙන්නේ මොන මුහුදටද? මධ්‍ය ධරණී මුහුදට. ඊජිප්තුව හරහා කයිරෝ වලින් ගිහිලා මුහුදට වැටෙන්නේ. එතකොට ඊජිප්තුවේ අර කයිරෝ නගරයේ ආශ්‍රිත ප්‍රදේශ. ඔබේ පෙළ පොතේ තියෙන ඔය මේ නයිල් ගංගා මුහුදට වැටෙන තැන. එන්නේ ඒතන තියෙන නගරයේ ඊජිප්තුවේ කයිරෝව කයිරෝ නගරේ හරහා ගිහිල්ලා තමයි ළමයි වැටෙන්නේ. ඒ කලාපයේ ද්විතීක සංකේන්ද්‍රය. ඊළඟට අපි යමු අප්‍රිකා. මේ අප්‍රිකාවේ තවත් තියෙනවා බටහිර අප්‍රිකාවේ. බටහිර අර බටහිර අප්‍රිකාවේ හොඳට මතක තියාගන්න එතන තියෙනවා ඔය විශේෂයෙන් බටහිර අප්‍රිකාවේ ගිනි බොක් ආසිත ප්‍රදේශයේ ගිනි බොක් එතන තියෙනවා සියරාලියෝන් කියලා තියෙනවා ලයිබීරියාව කියලා තියෙනවා අයිවරි කෝස්ට් කියලා තියෙනවා ගානාව ওই රාජ්‍යයන් ටික ඉවරල බඩ ප්‍රදේශ ටිකක් නම ඒකත් ද්විතීක ජනසංකේන්ද්‍රය එහෙනම් ඔගලන්ට පැහැදිලි වෙනව නේද ද්විතීක ජනසංකේන්ද්‍ර කියපුවාම අද ලෝකයේ මේ ද්විතීක ජනසංකේන්ද්‍රණ ප්‍රදේශ හතරක් අපිට හඳුනගන්න ලැබෙනවා. ඒ ප්‍රදේශ හතර තමයි දැන් මම පැහැදිලි කරේ. උතුරු ඇමරිකාවේ නැගෙනහිර හා බටහිර ඊසාන දිග වෙරළ බඩ කලාප, දකුණු ඇමරිකාවේ නැගෙනහිර වෙරළ බඩ කලාපය, නයිල් ගම් මෝයාසිත කලාපය, බටහිර අප්‍රිකාවේ සියරා ලියෝන්, ලයිබීරියාව, අයිවරි කෝස්ට්, ගානාව කියන ප්‍රදේශ. එතකොට ඔයගොල්ලන් දන්නවද මේ ද්විතීක ජනසංකේන්ද්‍රණ වල හරි විශේෂයෙන්ම ගත්තොත් වර්ග කිලෝමීටරයකට ඉන්නේ ජනගහන ප්‍රමාණය 65ක් විතර ළම. වර්ග කිලෝමීටරයකට ජනගහනේ ඉන්නේ 65ක් විතර. හරි? එතකොට මම මේ පැහැදිලි කරගෙන ආවේ ඔයගලන්ට එහෙනම් ද්විතීක ජනසංකේන්ද්‍රණ ගැන. එහෙනම් අපි ඊළඟට යමු. ලෝකයේ ජන හීන ප්‍රදේශ. ජනාධික ප්‍රදේශ දැන් ඔබ ඉගෙන ගත්තා. ද්විතීක ජනසංකේන්ද්‍රණ ටික ඔබ දන්නවා. දැන් අපි කතා කරන්නේ ජන හීන ප්‍රදේශ. ළමයි ලෝකයේ දැන් තියෙන මේ පෘථිවි හැම තැනකම මිනිසුන්ට ජීවත් වෙන්න බෑනේ. ඒකට අහිතකර සාධක ගොඩක් තියෙනවා. දේශගුණේ බලපානවා, භූෂමතාවයේ බලපානවා. එතකොට මේවත් එක්ක තමයි මේ ලෝකයේ ජන හීන ප්‍රදේශ බිහි වෙලා තියෙන්නේ. එතකොට දැන් සමස්ත පෘථිවි භූමියෙන් ළමයි 65%ක් විතර සමස්ත භූමියෙන් 65%ක් විතර ජන හීන ප්‍රදේශවලට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ මේ පෘථිවියේ මිනිසුන්ට වාසය කරන්න බැරි භූමිය ගත්තොත් 65. එතකොට මිනිසුන්ට වාසය කරන්න බැරි එවැනි ප්‍රදේශ මොනවද? එකක් ශීතකාන්තාර ප්‍රදේශ. ඔබ දැනටමත් දන්නවා ශීතකාන්තාර කියපුවම ඔය ඇන්ටාර්කිකාව, ග්‍රීන්ලන්තය, ඇලස්කාව මේව නේද ශීතකාන්තාර. ඒ කියන්නේ ශීතකාන්තාර කියන්නේ ළමයි සදාකාලික හිමින් වැසී පවතින ප්‍රදේශ. සදාකාලික හිමේ මැසී පවතින ප්‍රදේශ තමයි සීතකාන්තාර කියන්නේ. ඒ වගේම තමයි උණුසුම් කාන්තාර. දැන් ඔන්න මතක් වෙන්න ඕන. උණුසුම් කියන්නේ අධික උෂ්ණත්වයක් තියෙන තැන්, ආශ්‍රිතව පිහිටා තියෙන කාන්. එතකොට මේ උණුසුම් කාන්තාර වල අධික උෂ්ණත්වය මිනිසුන්ට ජීවත් වෙන්න බැ. උගලන් දන්නවා මේ කාන්තාර අතර විශාලම ලෝකේ කාන්තාරේනේ සහරා කාන්තාරය අප්‍රිකාවේ. ඒ වගේ උණුසුම් කාන්තාර, තාර කාන්තාරය, වාලුකා කාන්තාරය, කලහාරී කාන්තාරේ නේද, අරාබි කාන්තාරේ. මේ විදිහට ලෝකේ අධික උණුසුම් සහිත ප්‍රදේශවල ඒ උණුසුම් කාන්තාර ප්‍රදේශවල ජීවත් වෙන්න අපහසුයි. එහෙනම් අපි ඊළඟට බලමු කඳුකර. අර මං කිව්වේ රළු භූෂමතාවයක් තියෙන ප්‍රදේශ. ඔය රළු භූෂමතාවයක් කියනකොට විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්නට පුළුවන් ඔය රොකි ආන්දීස්, ඒ වගේම හිමා රොකි ආන්දීස් හිමාලය, ඒ වගේ අධික උණතාංශයෙන් කිතු කඳුකර ප්‍රදේශවල. ඒවට මොකද ඉහළ ප්‍රදේශවල ජීවත් වෙන්න අපහසුයි. ඒ වගේම තමයි නිවර්තන වර්ෂා වනාන්තර. ඒව තමයි ඔය ඇමසන්, කොංගෝ මේ වගේ වනාන්තර ප්‍රදේශ විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. එතකොට ඔයගලන්ට පෙන්වා දෙන්න පුළුවන් මේ වගේ ජන හීන ප්‍රදේශ ලෝකයේ තියෙනවා සමස්ත පෘථිවියේ භූමියෙන් 65%ක්. එහෙනම් මේ භූමිය තුල වර්ග කිලෝමීටරයකට ඉන්න ජනගහනය ගත්තම් ජනගහනේ නැතුවම නෙවෙයි ඒත් ඉන්න තැනින් තැන වර්ග කිලෝමීටරයකට ඉන්නේ පුද්ගලයන් 5 දෙනෙක් විතර වර්ග කිලෝමීටරයක. දැන් එහෙනම් දැන් මේ පාඩම් වල අපි කතා කරගෙන ආවේ ලෝක ජනගහන ව්‍යාප්තිය, ජනාධික, ද්විතීක ජනසංකේන්ද්‍රණ, ඒ වගේම තමයි ජනහීන ප්‍රදේශ. දැන් එතකොට අපිට නිගමනය කරන්න පුළුවන් ලෝක ජනගහන ව්‍යාප්තිය තුළ අසම ව්‍යාප්තියක් තියෙන බව. එහෙනම් ලෝකයේ ජනගහනය තුළ මොන වගේද අසම ව්‍යාප්තියක් තමයි දක්නට ලැබෙන්නේ. එහෙනම් මේ අසම ව්‍යාප්තිය තුළ එහෙනම් අපි හඳුනා ගන්නවා මේ අසම ව්‍යාප්තියට බලපාන සාධක. ඔබට විභාගයේදී අහන්න පුළුවන් ලෝක ජනගහනයේ අසම ව්‍යාප්තියට බලපාන සාධක නම් කරන්න, සාධක පැහැදිලි කරන්න, ඒ වගේ ඉන්න පුළුවන්. එහෙනම් ඔබ දන්නවා දැනටමත් මේ ජනගහනයේ අසම ව්‍යාප්තියට බලපාන සාධක දෙකක් අපි කාණ්ඩ කරනවා, භෞතික සාධකයි මානව සාධකයි කියලා. භෞතික සාධකයි මානව සාධකයි කියලා අපි කාණ්ඩ කරනවා. එතකොට මේ භෞතික සාධක කියලා කියන්නේ මේ පරිසරයේ මේ ස්වභාවික පරිසරයේ බලපෑම මත අසම ව්‍යාප්තියක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මානව සාධක කියන්නේ මිනිසා විසින් මේ භූදර්ශනය තුළ මේ භූදර්ශනය මානව භූදර්ශනය තුළ නිර්මාණය කරලා තියෙන දේවල් ඒ ආකර්ෂණීය සාධක පාදක කරගෙන ජනගහන ව්‍යාප්තිය තීරණය වෙලා තියෙනවා. අපි ඉස්සලා බලමුකෝ මොනවද මේ භෞතික සාධක කියන්නේ කියලා. මේ භෞතික සාධක කියපුවාම අපිට මෙන්න මේ සාධක ටික ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. භූෂමතාවය, ස්වභාවික සම්පත්වල පිහිටීම, පස, එතකොට දේශගුණය, මේවා නේද භෞතික සාධක. අසම ව්‍යාප්තියට බලපාන භෞතික සාධක. භූෂමතාවය, කොහොමද ළමයි මේ භූෂමතාවයේ ජනගහන ව්‍යාප්තිය අසම ව්‍යාප්තියට බලපාන. ලෝකයේ භූෂමතාවය ගැන කතා කරනකොට තනිතලා භූමි ප්‍රදේශ තියෙනවා. ඒ වගේම තමයි අර රළු භූෂමතාවයක් තියෙන කඳු සහිත භූමි තියෙනවා. එතකොට රළු භූෂමතාවයක් තියෙන තැන් තියෙනවා කඳු සහිත ප්‍රදේශ තියෙනවා. ඒ කඳු සහිත භූෂමතාවය රළු භූෂමතාවයක් තියෙන ප්‍රදේශ. එතකොට ලෝකයේ ළමයි වැඩිම ජනගහනයක් ව්‍යාප්ත වෙලා තියෙන තනිතලා ප්‍රදේශවල. ඒනොත් වෙරළබඩ තනිතලා ප්‍රදේශ. මානව කටයුතු සිදු කරන්න පහසුයිනි. මේක අපේ රටේ ගත්තත් මේක අපිට පැහැදිලි වෙනවනේ ළමයි. තනිතලා භූමි. එතකොට අර කඳු, උස් බීම් ඒ වගේ ජීවත් වෙන්න අපහසුයි. මාර්ගය ඉදිරි කරන්න අමාරුයි. ජනවාස හදා ගන්න අමාරුයි. ප්‍රවේශ වීම අපහසුයි. මේක බලපාන. එහෙනම් ලෝකේ තනිතලා භූමි ප්‍රදේශවල වැඩි ජනගහනයක් ව්‍යාප්ත වී ඇති බව අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඊළඟට ළමයි මේ දේශගුණය කියන එක බලන්න. අර මං ඉස්සලා කිව්වා වගේ අධික උණුසුම් තියෙන කාන්තාරවල ජනගහනය නැහැ. ජනහීන ශීතකාන්තාර. ඇයි? ආන්තික දේශගුණ පවතින තැන්. ඒතුර එහෙනම් සෞම්‍ය දේශගුණයක් තියෙන තැන්වල තමයි වැඩි ජනගහනයක් ව්‍යාප්ත වෙන්නේ. ඒ කියන්නේ උණුසුම් ඒ වගේම තමයි ශීත. මේ දේශගුණික ස්වභාවය මධ්‍යස්ථව තියෙන ප්‍රදේශ. මිනිසුන් හරි කැමති ඒ වගේ තැන්වල ජීවත් වෙන්න නේද? සෞම්‍ය දේශගුණය. දැන් ලෝකේ ගත්තම චීනය, ජපානය, යුරෝපය වගේ යුරෝපයේ පහළ ඉතාලිය, ඉංගලන්තය ඒ වගේ සෞම්‍ය දේශගුණ ඇමරිකාව ඒ වගේ ළමයි. එතකොට අන්නේ වැනි ප්‍රදේශ තෝරගන්න ඕනේ. එතකොට ඒවා ජනගහනය වැඩි වෙයි. අර වගේ ඊළඟට ස්වභාවික සම්පත්වල පිහිටීම. දැන් අද ලෝකේ ස්වභාවික සම්පත් කියපුවම බලන්න. ඛනිජ තෙල්, මැනි, මිනිරන් නේද? ඒ වගේම ඔය මේ යපාස්, ගල් අඟුරු අන්න ඒ වගේ ස්වභාවික සම්පත් ඒකරාශී වෙන තැන්වල මිනිස් පදිංචි වෙනවා. එතකොට මිනිස්සු එවැනි තැන්වල ඒකරාශී වීම අද හඳුනා ගන්න ලැබෙනව නේද? ඒ ඒ වගේ ආර්ථික වටිනාකම් මත මිනිසුන්ට ඒ වගේ රැකියාව බිහි වෙනවා. එතකොට ඒ ආවට මිනිසු පදිංචි වෙනවා. ඒ වගේම පස කියන එක බලන්න. සරු පසක් තියෙන තැන්. දැන් අතීතයේ අපි ගත්තොත් ඉස්සර ළමයි ශිෂ්ටාචාර මානව ශිෂ්ටාචාර ආරම්භ වෙච්ච තැන් නයිල් ගංගා නිම්නේ, ඉන්දු ගංගා නිම්නේ, හොයන් හෝ ගංගා නිම්නේ. මේ ගංගා නිම්න දෙපස විශාල තනිතලා ප්‍රදේශවල තියෙන සරු පසක් ළමයි. වීවගාව ඇතුළු විවිධ භෝග වගා කරන්න මේක වඩාත් පහසු ප්‍රදේශ. එතකොට ලෝකීය අද ජනගහනයේ කුෂිකාර්මන්තේ ව්‍යාප්ත වෙලා තියෙන ඒ සරුසාර බිම් ප්‍රදේශවල ජනගහන ව්‍යාප්තිය වැඩි. එතකොට එහෙනම් උගලන්ට පැහැදිලි වෙනවා භූෂමතාවයේ දේශගුණය, ස්වභාවික සම්පත්වල පිහිටීම, සරුපස මේවා අපිට පෙන්වා දෙන්න පුළුවන් නේද? මානව සාධක. මේ මිනිසා විසින් මානව භූදර්ශනයේ හදලා තියෙන සාධක රාශියක් තියෙනවනේ දරුවනේ. ඒවා අන්න ජනාධික වෙන්න හේතු වෙනවා. ඒවා මොනවද එහෙනම්? දැන් කර්මාන්ත තියෙන තැන්වල බලන්න. කර්මාන්ත පිහිටා තියෙන තැන්වට මිනිස්සු විශාල වශයෙන් පදිංචි වෙනවා. ඇයි රැකියා බිහි වෙනවා, වෙනත් පහසුකම් සපයා ලැබෙනවා. නාගරීකරණය වෙන තැන්වල නේද? නාගරීකරණය වෙන තැන්වල ජනාධික වෙනවා. ඇයි? ඒ නාගරීකරණයත් එක්ක සියලු පහසුකම් වැඩි දියුණු වෙනවනේ. සංනිවේදනයේ, අධ්‍යාපනයේ, සෞඛ්‍ය, වෙළඳාම මේවා දියුණු වෙන ඒ තැන්වලට මිනිස්සු ආකර්ෂණීය වෙනවා. වෙළඳ මධ්‍යස්ථාන බලන්න. අද ජාතික මට්ටමේ වෙළඳ මධ්‍යස්ථාන තියෙනවා, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන තියෙනවා. දැන් අපේ රටේ ජාතික වෙළඳ මධ්‍යස්ථානේ කොළඹනේ. දැන් ලෝක ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන විදිහට යන්නේ සිංගප්පූරුව, බැංකොක්, ටෝකියෝ නේද? මේවා ඉවා ආශ්‍රිත ජනාධික වෙන වරායන් බලන්න. එතකොට යටිතල පහසුකම් දියුණු ප්‍රදේශවල බලන්න. පාරවල් තියෙන, සංනිවේදන පහසුකම් තියෙන, සෞඛ්‍ය පහසුකම් තියෙන, ඒ වගේ තැන්වල මිනිස්සු පදිංචි වෙනවා. ඒ වගේ මිනිස්සු කැමති ඒ වගේ තැන්වල පදිංචි වෙනවා. එහෙනම් මෙවැනි මානව සාධක සමුදායක් අපිට පෙන්වා දෙන්නට පුළුවන් ජනගහන ව්‍යාප්තියට හේතු වෙන බව. එදැයි ඔයගලන්ට පැහැදිලි වෙනව නේද? මේ අසම ජනගහන ව්‍යාප්තියට බලපාන සාධක රාශියක් තියෙන බව. එතකොට මේ අසම ජනගහන ව්‍යාප්තියට බලපාන සාධක යටතේ විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්න පුළුවන් මෙන්න මේ ටික තමයි භෞතික සාධක, මෙන්න මේ ටික තමයි මානව සාධක කියන. එතකොට එම එක එක සාධක ඔබට හැකියාව තියෙන්න ඕනි පැහැදිලි කරගන්න. ඔබට පුළුවන් ෂෝට් නෝට් එකක් මේක හදාගන්න. හැම විටම උත්සාහ කරන්න දරුවනි, අර විශේෂයෙන්ම ෂෝට් නෝට් එකක් හදාගෙන ඒකෙන් ඔගොල්ලන්ගේ විෂය කරුණු මතක තියාගන්න. විශේෂයෙන්ම පාඩම් කරන වෙලාවට නේද? නියමිත කාලසටහනකට අනුව පාඩම් කරන්නත් අවධානය යොමු කරන්න. එතකොට මේකත් එක්ක මෙන්න මේ ටික ඔබ කරන්න. මෙන්න මේ ටික මේ අභ්‍යාසයේ කරන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ලෝකයේ ජනාධික කලාප, හරි, ලෝකයේ ජනාධික කලාප ලෝක සිටියමක ලකුණු කර නම් කරන්න. හරි, ලෝක සිටියමක ලකුණු කර නම් කරන්න. දෙක, අසම ජන ව්‍යාප්තියට බලපාන සාධක තුනක්, අසම ජන ව්‍යාප්තියට බලපාන සාධක තුනක් උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. තුන්වෙනි කාරණේ තමයි ජනසංඛ්‍යා වර්ධන අවදි දෙක, ජනසංඛ්‍යා වර්ධන අවදි දෙක නම් කර, නම් කර ඒවායේ විශේෂ ලක්ෂණ වෙන වෙනම සඳහන් කරන්න. අවදි දෙකේ විශේෂ ලක්ෂණ වෙන වෙනම සඳහන් කරන්න. හතරවෙනි ප්‍රශ්නය, ලෝකයේ ජනාධික රටවල් 10, ලෝකයේ ජනාධික රටවල් 10 ලෝක ආකෘති සිටියමක ලකුණු කර නම් කරන්න. ලෝක ආකෘති සිටියමක ලකුණු කර නම් කරන්න. ඊළඟට ජනගහනයේ ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු, හොනිවාසීගේ විරකියාව ඒ වගේ වෙනවනේ, ජනගහනයේ ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු තුනක් පැහැදිලි කරන්න. ගැටලු තුනක් පැහැදිලි කරන්න. හරි, එහෙනම් අපේ ඔන්න ලෝක ජනසංඛ්‍යාව පිළිබඳව පාඩම ඔන්න ඔය ටික ඔබ අධ්‍යයනය කළ යුතු වෙනවා. එහෙනම් ලෝක ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ තුන තමයි අපි කතා කරන්නේ. විශාලත්වයේ වර්ධනයේ ව්‍යාප්තිය. ඔය ටික තමයි ඔබට විශේෂයෙන්ම අද දවසේ මේ විෂය තුලින් අපි විශේෂයෙන්ම ඔබට ඉගෙන ගන්න සලස්වි. එතකොට ඔබ නිවසේ සිට මේවා අධ්‍යයනය කරන්න.